තෙරුවන් සරණයි හැම දෙනාටම. අද සෙනසුරාදා දෙසැම්බර් 18 වෙනි සෙනසුරාදා දුවප්පුන් පොහෝ දිනේ ධර්ම සාකච්ඡාව පවත්වන්න සම්බන්ධ අපේ ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි. අපේ ස්වාමීන් වහන්ස
තෙරුවන් සරණයි රවි මහත්මයා.
එහෙමයි, සෑම දෙනා වෙනුවෙන්ම අපේ අවසරයි කොට්මඩුවේ සද්ධා විමල ස්වාමීන් වහන්සේ දෙපා නමස්කාර පූර්වකව පියද පුන් පොහෝ දිනේ ධර්ම සාකච්ඡාව සඳහා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා. ස්වාමීන් වහන්සේ මේ සාකච්ඡාවට සම්බන්ධයෙන් පටන් ගත්තේ අපේ YP සිල්වා මහත්තයා, ඒ වගේම නිහාල් රූපසිංහ මහත්මයාගේ ආරාධනා පරිදි තේතුමනලටත් අපි පුණ්‍යානුමෝදනා කර සිටිනවා හැම දෙනා වෙනුවෙන්ම. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට ආරාධනා කර සිටිනවා දත් සාකච්ඡාව පවත්වගෙන යන විදිහට. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. අද දිනත් ඔබ අප සියලු දෙනා විසින් මේ සූදානම් වෙන්නේ උතුම් පොහොය දවසක ඒ බුදු කෙනෙක් දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට සාකච්ඡා කරන්නට. පින්නතුනේ, අපි අද ධර්මය තුළ යම්කිසි කෙනෙක් අප්‍රමාදී වීර්යයක් දරන්න වෙහෙස මහන්සි වෙන්නේ අවබෝධයක් කරා යන්න, ඒ පුණ්‍ය ශක්තිය වර්ධනය කරගන්න වෙහෙස දරන්න යෙදුනෙත් ඒ බුදු කෙනෙක් පෙන්වු ධර්මයට අනුව යම්කිසි කාරණාවක් අපහට වැටහීමක් ලැබුණ නිසා. ඒ වැටහීමත් එක්කම තමා ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වපු ධර්මයම දකින්න අවබෝධය කරා යන්න වීර්යයක් දරන්නේ. නමුත් පින්නතුනි, බුදුරජාණන් වහන්සේම කිව් කාරණා එක්ක මේ සංසාරයේ ගැන භීතියක් ඇතිව ධර්මයට අනුගත වෙන්න වීර්ය දරුවත් ඒ වීර්ය දරන්න ඒ පින්වන දහම් පරයායට ඒ ඊතර වෙන මඟ කුළු ගන්වන ඒ දහම් පරයායට අනුගත වීමේදී බුදුරජාණන් වහන්සේ පින්වන විදිහ අපි මුලින්ම ධර්මයට ආව ගමන් අපි හිතපු විදිහකට නොවේ බුදුරජාණන් වහන්සේ ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙන්න, ඒ මාර්ගය උත්පාදනය කරගන්න ධර්මය පින්වන්නේ. එතකොට ඒ දහම් පරයායත් එක්ක යම්කිසි චින්තනයක් මෙහෙවීමේදී අවබෝධය කරා යන්න මාර්ගයක් උත්පාදනය කරගන්න අසරණ බවින් අපි වීර්ය දැරීමේදී පින්නතුනි, ඒ කාරණාව යම්කිසි කෙනෙකුට කය ශක්තිය තිබුණටවත් හිත ශක්තිය තිබුණටවත් මනස ශක්තිය තිබුණටවත් ඒ පෙන්වු සියලු දහම් කාරණා දැන සිටිය පමණින්වත් ඒ බුදු කෙනෙක් පෙන්වන මඟ උත්පාදනය කරගන්න පුළුවන් කාරණාවක් වෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා. මේකට තිබිය යුතු කාරණා තමයි පින්නතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පුණ්‍ය ශක්තිය වර්ධනයව හේතු කාරණා සකස් වේ යුතු. පුණ්‍ය ශක්තිය වර්ධනයත් එක්ක ඒ දහම දකින්න හේතු කාරණා සකස් විය යුතුයි. එතකොට පින්නතුනි ඒ ධර්මයට අනුගත වෙනවා කියන කාරණාව කතා කරන්න යම් කෙනෙක් ඒ ධර්මයේ මුලින්ම ඇහුන තැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ ඇහුන ධර්මය අනුව කල්පනා කරන්න කියන කාරණාව තමයි මුලින්ම භාග්‍යවතුන් වහන්සේ ධර්මයෙන් පෙන්වන්නේ. එතනදී යාට ඒ ධර්මය හොයන්න, ඒ ධර්මය විචක්ෂණය කරන්න, පටිපුච්චා විනීතා මේ කෘත්‍යයන් එයා තුළ තව කෙනෙක් නොකීවත් ඉස්මතු වෙන්න හේතු වෙන්නේ ඒ ඇහෙන ධර්මය අනුව කල්පනා කරන්න යෙදීම මූලික වුන නිසාමයි. ඒ විදිහට ධර්මයට, ඒ මාර්ගයට යොමු වෙන්න හේතු කාරණා සකස් වෙන්නේ. අනුව කල්පනා කරනවා කියන්නේ මොකද්ද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ කිව්ව කාරණාවම මුලමැද අග නිධානය පරියාය ව්‍යවහාරය පද ව්‍යංජන ඒකේ තියෙන විදිහටම ඉගෙනගෙන තමන්ට සුඛීය රාමුව වූ කෝණයෙන් බලන එක කල්පනා කරන එක නෙමේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ අනුව කල්පනා කරනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ. ඒ විදිහට වුණා කියලා බුදු කෙනෙක් පෙන්වන ධර්මයේ මාර්ගයක් උත්පාදනය වීම වෙන්නේ නැහැ. මොකද පින්නතුනි පෙන්වුම් කිරීම වූ දිට්ඨියේ යථාර්ථය ප්‍රායෝගික වෙන්නයි ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වීමක් ඉස්මතු කරන්නේ. ලෝකයා වූ සත්ව පුජ්‍යල භාවයේ දෙන මේ ලෝකයේ වූ ඇස කනනාසි දිව කයමන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු කියන මේ කාරණා එක්ක දකින විදිහ වූ ඒ දිට්ඨියේ යථාර්ථය ප්‍රායෝගික වෙන්නයි ධර්මයෙන් බුදුපියාණන් වහන්සේ පෙන්වීමක් ඉස්මතු කරන්නේ. එතකොට පින්නතුනි බුදුපියාණන් වහන්සේ පෙන්වූ කාරණාවම ඒ බුදුපියාණන් වහන්සේ පෙන්වූ කාරණාවම කවුරු හෝ කල්යාණ මිත්‍රයෙක් පෙන්වනවා නම් කෙනෙක් ඒකම කල්පනා කරනවා නම් ඒ කල්පනා කිරීම තුළ තවත් කල්පනාවක් වෙනවා නම් ඒ කල්පනා වීම වැරද්දට එහා ඒ කල්පනා වීම වන වැරද්දට එහා වැරද්දක් වෙනවා. යම් කෙනෙක් කවුරු හෝ කල්යාණ මිත්‍රයෙක් ඒ බුදු කෙනෙක් පෙන්වූ ඒ දහම් පරයායම මූලික කරගෙන ඒ තුළම අර්ථ විග්‍රහයක් කරනවා නම් යම් කෙනෙක් ඒකම කල්පනා කරනකොට තවත් කල්පනාවක් විස්මතු වෙනවා නම් ඒ කල්පනා විස්මතු වීම වැරද්දක්. ඒක අපි බොහෝ තැන්වල කතා කරලා තියෙනවා. ඉතින් ඒ වැරද්ද වෙන්න ඊට එහා පින්නතුනේ ඊට ඉස්සර වැරද්දක් වෙනවා. මොකද්ද? මුලින්ම කල්පනා කරලා තියෙන්නේ අර බුදු පියාණන් වහන්සේ කිව්ව කල්යාණ මිත්‍රයෙක් පෙන්වු ඒ කාරණාව නෙමෙයි. ඒක තමයි මුලින්ම වෙන වැරද්ද. මේ කය ඒ කාරණාව කල්පනා කරනකොට තවත් කාරණාවක් කල්පනා වීම ඒ වැරද්ද වෙන්න ඒ වැරද්දට ඉස්සෙල්ලා වැරද්දක් වුණා. මොකද ඒ කිව්ව කාරණාවම නෙවෙයි කල්පනා කරලා තියෙන්නේ. ඒක ඒ විදිහටම දරාගෙන ඒකමානුව කල්පනා කරා නම් දිට්ඨිය සුදිත්ත වීම බුදු කෙනෙක් පෙන්වන මාර්ගයේ ප්‍රථම කෘත්‍ය දිට්ඨිය සුදිත්ත වීම ඒක දිට්ඨිය සුප්පටි විද්ධා වීම ඒක සම්මන්ත න්‍යාමයට බැස ගැනීම යෝනිසෝ මනසිකාරයේක පෙන්වීමෙන් ප්‍රායෝගික වීම මාර්ගයට බැස ගැනීම මේ කෘත්‍යයටයි යම් කෙනෙක් අනුව කල්පනාව කරන්නේ තුනනා මේ කෘත්‍යය එක්කෙනා තුල සිද්ධ වෙන්නේ. එතකොට ඒක සිද්ධ වෙන්නත් ඒ සිදුවීමට සිදුකල යුත්ත තමා අර අර්ථ විග්‍රහයෙන් පෙන්වීම වූ කාරණා අනුව කල්පනා කරන්න දක්ෂ වීමත් අප්‍රමාදී වීමත්. එතනදි පින්නතුනි මූලික ඒ කාරණාවම දරාගෙන ඒ දරාගත් කාරණාවම කල්පනා කරන්නේ දුන්න. හැබැයි එතනදි ඒ කෙනා දක්ෂ විය යුතුයි, අප්‍රමාදී විය යුතුයි. ඒ තුල අනුකල්පනාවෙන් ඒ ධර්ම දකින්න යොමු වීම කියන කාරණාව තුල දක්ෂ වීමත් අප්‍රමාදී වීමත් විය යුතුයි. එතකොට ඒ කෘත්‍ය නොවනවා නම් ඒ කෘත්‍ය නොවීම ඒක ධර්මයේ වැරද්ද නොවේ. තමන් තුළ ඊට හේතු කාරණා පුණ්‍ය ශක්තිය නොමේරීම, පුණ්‍ය ශක්තිය නොමේරීමයි ඒකට මූලික කාරණාව. ඉතින් එහෙනම් ඒකට කරන්න තියෙන්නේ අප්‍රමාදී වීමම කියන එකමයි පුණ්‍ය ශක්තිය වර්ධනය වීමටත් කවුරු හෝ කෙනෙක් විසින් කළ යුතු කාරණාව. පුණ්‍ය ශක්තිය මෝරලා හේතු කාරණා සකස් වුන තැන සිදු කරන්න පින්නතුනි ඇත්ත වශයෙන්ම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පුණ්‍ය ශක්තිය වර්ධනය වෙලා හේතු කාරණා සකස් වුන තැන සිදු කරන්න දෙයක් ආයි වෙනම ඉතුරු වෙන්නේ නැහැ. කවුරු හෝ ගුරුවරයෙකුගෙන් හෝ කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මයක් විතරයි ඒ කෙනාට ඇහෙන්න ඕනේ. ආය අමුතුවෙන් වෙනම සිද්ධ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේ පුණ්‍ය ශක්ති හේතු කාරණා සකස් වීම තව ටිකකින්ද, හෙටද, අනිද්දාද, මාසිකින්ද, අවුරුද්දකින්ද, අවුරුදු ගණනාවකින්ද, ඊළඟ භවයේද, තව භව ගණනාවකින්ද, ඉතින් මේ වෙන විට හෝ දැන් හෝ මතු මතේ හෝ යම් කෙනෙක් විද්‍යා සුප්පටි විද්‍යායක සද්ධානුසාරී නම් ඒ කෙනා තුළ සිද්ධ වුණේ පින්නතුනි හේතු කාරණා සකස් වීම පුණ්‍ය ශක්තිය වර්ධනය වීම එකයි ඒ කෘත්‍ය සිද්ධ වුණේ. එහෙම නැතුව දරපු වීර්ය තුළ ඒ වීර්යෙන් කරගත් දෙයක් කියන කාරණාව වෙන්නේ නැහැ. ඒත් පින්නතුනි පුණ්‍ය ශක්තියක හේතු කාරණා සකස් වීම නිසාමයි එතනදී හෝ ඒ කෙනාට එවැනි කෘත්‍යයක් වුණා කියලා කතා කරන්න තියෙන්නේ. ඒක බලෙන් කරන්න බැහැ නිවැරදිවවත් කියන කාරණාව ඔබත් මම ධර්මයෙන්ම දන්න කාරණාව. බලෙන් කළ යුත්තේ සුද්ධ වූ බුද්ධ වචනයක අප්‍රමාදී වීම විතරයි. ඒක විතරයි බලෙන් කරන්න තියෙන කාරණාව. නිතර නිතර ඒ ධර්මයේ සිහි කරමින් මේ සසරේ සංසාරයේ ගැන බුදු පියාණන් පෙන්නපු දහම් පරියාවල් ඒවත් ඒ ගැන ඉගෙන ගනිමින් අප්‍රමාදී වීම තමයි බලෙන් කළ යුත්තේ. හැබැයි එතනම පටලව ගත්තොත් නම් ඒ අප්‍රමාදී වීම තුළ ඒ මූලික බුද්ධ වචනේ ඉගෙන ගැනීමේ ඒ ඊතර වෙන පරියාය පෙන්වීමේදී එතනම පටලව ගත්තොත් ආය පුණ්‍ය ශක්තිය කතාවක් හේතු සකස් වෙන කතාවල් ආය කතා කරන්න බෑ. මොකද ලිහිලිහා තමයි යන්න වෙන්නේ ප්‍රතිපදාවක් ඉස්මතු වෙන විදිහට චින්තන මෙහෙයවීමක් දෙන්නේ නැහැ. මොකද මුලම පටලව ගත්ත කියන කාරණාව සිද්ධ වුණ තැන සත්‍යයනාව අනුව විතක්ෂණශීලී බව එක ප්‍රශ්න නැත්තම් යම් යම් කාරණා මුල් කරගෙන ප්‍රායෝගික වීමට වීර්ය දැරීම තුළ ප්‍රශ්න නැත්තම් දැන් මොකක්ද ඒ කෙනා තුළ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ? මේ ප්‍රශ්න දෙක නැත්තම් ධර්මයට යම් කෙනෙක් අනුගත වෙනකොට මේ ප්‍රශ්න දෙක ඉස්මතු වෙන්නේ නැත්තම් සත්‍යයනාව අනුව විචක්ෂණශීලී භවයේ එක් ප්‍රශ්නකාරී බවක් නැත්නම් යම් යම් කාරණා මුල් කරගෙන ප්‍රායෝගික වීමට වීර්ය දැරීම තුළ ප්‍රශ්න නැත්නම් වෙන මොකක්ද ඉස්මතු වෙන කාරණා? පැටලිලි ලියාගෙන යාම පමණයි. මේ සූත්‍රයට අනුව අර සූත්‍රයේ නොගැලපීමක් එක්ක මේක කොහොමද වෙන්නේ කියන එක තවත් කාරණාවක් එක්ක සාපේක්ෂව දක්වමින් තමන් තුළ ඉස්මතු වෙන ඒ ප්‍රශ්නකාරී බවක් විතරයි තමන්ට හිතන්න ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකටම තමයි මේ පැටලිල්ලක් ලිහිනවා කියලා කියන්නේ. මොකද මේ විග්‍රහයට අනුව අර විග්‍රහය නොලැගිය නිසා ඒක කොහොමද වෙන්නේ කියන එකක් කල්පනා කරනවා. ඉතින් එහෙම විග්‍රහයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පටිපුත්තාවිනීතා විතක්ෂණේ කියන කාරණාව තුළ පෙන්වන්නේ. ඒ මොකක්ද මේකට සාපේක්ෂව අනික් කාරණාව සුවිසුද්ධව දකින්න හදනවා, පැහැදිලි කරගන්න හදනවා. ඉතින් ඒකෙන් වෙන්නේ විතක්ෂණශීලී බවක් දිනු වීමක් නෙවෙයි පැටලිලි ලියාගෙන යාමක් තමයි වෙන්නේ. මොකද අරක එහෙමනම් මේක, මේක එහෙමනම් අරකට අනුව කියලා මෙහෙම අරකින් මේක වෙන්නේ කොහොමද, මේ කාරණාවෙන් අරක වෙන්නේ කොහොමද, මේක එහෙමනම් අරක වෙන්නේ කොහොමද, ඔය පැටලිල්ල ලිහ ලිහා ගියාට පුණ්‍ය ශක්තියක් වර්ධනය වීමක් වෙන්නේ නැහැ පින්වතුනි. හොඳට දරාගන්නේ කාරණාව ඒ විදිහට ධර්මයේ ලිහ ලිහා යනවා නම්, ඒ විදිහට ධර්මය අපි ලියන්න උත්සාහ කරනවා නම්, ඒ කාරණාව තුල පින්වතුනි පුණ්‍ය ශක්තියක් වර්ධනය වීම වෙන්නේ නැහැ. දැන් ඉතින් එහෙමනම් හිතලා බලන්න ඔබ. ඉතින් සූත්‍ර පිටකයේ මෙව හොඳට පටලාගෙන ඉතින් ලිහ ලිහා යන්න තියෙන්නේ. ඉතින් පුණ්‍ය ශක්තිය යෙදෙනවනේ එතකොට. ඔක්කොම එකට හොඳට පටල ගත්තා. ඊට පස්සේ මේකට අනුව අර සූත්‍රේ කොහොමද මේ දැන් එකින් එකට එහෙම බලනවා. දැන් දැන් ලිහිල්ලක් නෙමෙයිද? එහෙම පුණ්‍ය ශක්තියක් වර්ධනය වීමක් වෙන්නේ නැහැ. එහෙම පුණ්‍ය ශක්තියක යෝනිසෝ මනසිකාරයක් යෙදෙන්නේ නැහැ. මොකද මඩේනි පින්නතුනේ, මඩේම තමා එහෙම සුදිත්ත වීමක් වෙන්නේ නැහැ. ද්විතියා සුප්පටිවිද්දත් ඒ කෘත්‍යයට අනුගත වීම වෙන්නේ නැහැ. පින්නතුනි, නෙළුම් පොහට්ටුව වතුරෙන් උඩට ඇවිත් පිපෙන්න ඉස්සර වතුර යට පොහට්ටුව බවින් වතුර එක්ක ඉද්දිත් වතුර එක්ක යෙදීම නැහැ. පොහට්ටුව බවින් වතුර එක්ක ඉද්දිත් වතුර එක්ක යෙදීම නැහැ. මෙවැනි ප්‍රතිපදාවකුයි බුදු කෙනෙක් ධර්මයේ තුල පෙන්වන්නේ. ඒ නිසා ඒ කාරණා දරා ගන්න අපි යම් චින්තන මෙහෙයවීමක් මෙහෙවනකොට යම් විතක්ෂණ සීලී බවක් තුල පුණ්‍ය ශක්තිය වර්ධනය වෙනවා. මේ හේතු කාරණා සකස් වීම, ඒ වගේම සතිමත් බව දියුණු වීම, යෝනිසෝ මනසිකාරයට ආහාර වශයෙන්, ඒ වගේම සිත විනීවරණ වෙයි. හැබැයි සිත මුළු කර්මඤ්ඤ වීම වෙන්නේ නැහැ පින්නතුනි. ඒ බුදු කෙනෙක් පෙන්වන මාර්ගයේ ඒ පෙන්වන ඒ කාරණාව එක්කම චින්තන මෙහෙවීමක් නැතුව තවත් කාරණාවකට සාපේක්ෂව යම් කල්පනාවක් යෙදුනට. ඉතින් මූලික කාරණාව තමයි බුදු කෙනෙක් පෙන්වන ධර්මයේ යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය තමයි මේ ධර්මයේ තුල ඔබට මට අප කාටත් ඕනෑම කෙනෙකුට මෙතෙක් කල ධර්මය අවබෝධ කරාද යම් කෙනෙක් දැනටද ඒ වගේ මනාගතයේද මේ සියලු කෙනාට මූලික කාරණා වියත්තේ යෝනිසෝ මනසිකාරය මිස සෝතාපන්න ඵලය අනිත්‍ය දැකීම මේක කාරණාවකටවත් නෙමේ බුදු කෙනෙක් ධර්මයේ දෙන්නේ. බුදු කෙනෙක් ධර්මයේ පෙන්වන්නේ ඉන්න මනසිකාරය ඉක්මවාගෙන යෝනිසෝ මනසිකාරය උත්පාදනය වීමට. ඒ හැර වෙන කිසිම කාරණාවක් මුල් කරගෙන බුදුවරු ධර්මයේ පෙන්වන්නේ. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරය උත්පාදනය වෙන තැනෙහි ඵලයක් තමයි අනිත්‍ය දකින්නවා, ඒ වගේම ඊතර වීම වුණා, ඒ වගේම මඟඵල ලබනවා කියන කාරණා කතා කරන්න තියෙනවා. ඒතකොට මූලිකව බුදු කෙනෙක් පෙන්වන ධර්මයේ මූලික කාරණාව තමයි යෝනිසෝ මනසිකාරයේ උත්පාදනය වීම. යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරොත් ප්‍රතිපදාත්මක කෘත්‍යයක නිර්වචනයකුයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ ප්‍රතිපදාත්මක කෘත්‍යයට නිර්වචනයක් තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එතකොට ඒ කෘත්‍යය ආරම්භුණා කියන්නේ පිණුතුනි යම් කෙනෙක් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන මොකක් හෝ කාරණාවක් චින්තන මෙහෙයවීම තුළ ඒ හොයන්න යෙදුන කාරණාව, ඒ බුදු කෙනෙක්ගෙන් ඇහුණ කාරණාව තමන්ගේ රාමුවට නොගැලපීම එක්ක, එහෙනම් මොකද්ද බුදුරජාණන් වහන්සේ මේ කියන්නේ කියන කාරණාව හොයන්නේ දුන තැන ඉන්න චින්තනය, තමන් කරන මානසිකාරය, තමන් කරන මානසිකාරය ඉක්මවා ගිහින් ඒ මානසිකාරයක් දකින චින්තනයක් මෙහෙ වෙනවට ඒ චින්තනයට නිර්වචනයකුයි යෝනිසෝ මානසිකාරය කියන්නේ. එහෙම නැතුව ඒකත් වෙනම අමුතු කාරණාවක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අපි බලමු මේ ඒ යෝනිසෝ මනසිකාර උත්පාදනයට ප්‍රතිපදාවක් ඉස්මතු වීමටත් බුදුරජාණන් වහන්සේ පෙන්වන දහම් පරයයක් එක්ක අපි කොහොමද මෙතනට අනුගත වෙන්න යම් වීර්යක් දැරීමේදී අපි තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන ධර්මයේ එක්ක නිවැරදි විදිහට, එතකොට අපිට කලින්ම නිවැරදි විදිහ මෙයයි කියලා විග්‍රහ කරගන්න බෑ. මොකද නිවැරදි විදිහක් අපි දන්නවනම් කාට වුණත් පුළුවන් ඒ නිවැරදි විදිහටම අනුගත වෙන්න. හැබැයි බුදුපියන් වහන්සේ පෙන්වන විදිහ එක්ක ඒ ඒ ඒ අනුවම කල්පනාව දෙනවන ඒ තුළ වෙලා තියෙන්නේ නිවැරදි විදිහ කියන කාරණාව කතා කරන්න පුළුවන්. එතකොට ඒක කලින්ම දැනගෙන මෙයයි නිවැරදි විදිහ කියලා කිසිම කෙනෙකුට තෝරලා බේරලාගෙන අනුගත වෙන්න පුළුවන්කමක් නැහැ. ඉතින් මේ කාරණාව මූලික කරගෙන මම ඔබට අද විග්‍රහ කරන්න යෙදෙන්නේ අපේ ප්‍රායෝගික ජීවිතයේ යෙදෙන කාරණා එක්කම බුදු කෙනෙක් පෙන්වන ධර්මයෙන් මොකද්ද විය යුතු කෘත්‍යයත් ඒ වගේම ඒ අනුගත වීමේදී අපි තුල නොවිය යුතු කාරණාවත් මොකක්ද ඒ වගේම ඒකට අනුගත වීමේදී වෙන කාරණාවත් මොකක්ද කියන එක පින්නතුනේ ඔබ අපි මේ ධර්මයේ දන්න කාරණා එක්ක අපි ප්‍රායෝගිකව ධර්මයේ තුළ චින්තන මෙහෙයවීමක් මෙහෙවන්නේ දෙන්නේ විමර්ශනයක් කරන්නේ දෙන්නේ වේදනාව හඳුනා ගැනීම දැන ගැනීම ස්වરૂපය ඒ වගේම දකින්නවා ඇසෙනවා දැනෙනවා දැනගන්නවා කියන මේ බුදුරජාන් වහන්සේ ප්‍රායෝගික අපේ ජීවිතය වූ ලෝකයට ගෝචර කාරණා විදිහට පෙන්වන මේ කාරණා එක්ක තමයි අපි අනුගත වෙන්න වීර්යය දරන්නේ. එතකොට මේ කාරණා මොකක් එක්ක විමසන්න යෙදුන තැන මේ එකක්වත් මේ එකකටවත් තවත් විග්‍රහයක් තියෙන්න පුළුවන්. තවත් විග්‍රහයක් තියෙන්න බෑ. මේ කාරණා කිසිම කාරණාවකට තවත් විග්‍රහයක් තියෙන්න බෑ. වේදනාව හඳුනා ගැනීම, දැන ගැනීම, ස්වરૂපය දකින්නවා, ඇසෙනවා, දැනෙනවා, දැනගන්නවා කියන මේ කාරණා කිසිවකට තවත් විග්‍රහයක් තියෙන්න බෑ. අපි මෙහෙන් බැලුවොත් වේදනාව මෙයයි කියලා විග්‍රහයක් තියෙනවද? අපි බලන්න. වේදනාව කියනකොට මෙයයි කියලා විග්‍රහයක් තියෙනවයි කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ බුදුරජාන් වහන්සේ කිව්ව වේදනාව එක්ක කල්පනාවක් කියදලා නෙමෙයි තවත් විග්‍රහයක් තියෙනවා මේ විදිහ වෙන්නේ නැති කියලා හරි කෙනෙක් කියනවා නම් ඒ බුදුරජාන් වහන්සේ කියපු වේදනාවත් එක්ක නෙමෙයි කල්පනාවක් කියදලා තියෙන්නේ. වේදේතිති කියන අර්ථයෙන් වේදනාවට විග්‍රහයක් නැහැ. සංඥානාතිති කියන අර්ථයෙන් හඳුනා ගන්නවට විග්‍රහයක් නැහැ. සංකතං කියන අර්ථයෙන් ප්‍රත්‍යෝපන්න ධර්මයට විග්‍රහයක් නැහැ. විජානාතිති කියන අර්ථයෙන් දැන ගැනීමට විග්‍රහයක් නැහැ. රූපතිති කියන අර්ථයෙන් ස්වરૂපයට විග්‍රහයක් නැහැ. දැන් පින්නතුනේ මේ කාරණා එක්ක ස්කන්ධ නාම රූප පටිච්චසමුප්පාදයේ තින්න සංගති මේ කිසිම කාරණාවක් අද මේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන කාරණාවලට ඇඳගන්න එපා. වෙනම පැත්තකුයි කතා කරන්න හදන්නේ. බුදුපෙන්නසේ එක එක ආකාරයට මාර්ගයට අනුගත වෙන්න පෙන්නනවනේ. ඉතින් එතකොට අද කතා කරන්න මේ දෙන කාරණා එකට ඒ කිසිම දෙයක් එකතු කරගන්න එපා. මේ පංච උපාදානස්කන්ධ කෘත්‍යෙන පින්නතුනි කතා කරේ විජානාතිති සංජානාති සංකතං සංකතං එතකොට රූපදීති වේදීතිති මේ පංච උපාදානස්කන්ධ කෘත්‍යෙන එතකොට මේ පංච උපාදානස්කන්ධ කෘත්‍යයට ආයි තවත් විග්‍රහයක් යෙදෙන්න බෑ. බුදු කෙනෙක්වත් කොතනකවත් මේ කෘත්‍යයට කතා කරන්නේ නැහැ. මේ කෘත්‍යයෙන් වෙනම විග්‍රහයක් බුදු කෙනෙක් පෙන්වන හැබැයි ඒ පෙන්වන්නේ මේ විජානාති සංජානාති සංකතං ඒ වගේම රූපතිති වේදේති කියන කාරණාව නෙමෙයි. ඒක වෙනම කතා කරන කාරණාවක්. පංච උපාදානස්කන්ධය කියන්නේ පින්නතුනේ ප්‍රපංච මට්ටමකට හසුවන දෙයක් යමක් කියන ප්‍රඥප්තියට හසුවන දෙයක් නෙමෙයිනේ. පංච උපාදානස්කන්ධය කියන්නේ ප්‍රපංච මට්ටමකට හසු වෙන දෙයක් යමක් දෙයක් කියලා ප්‍රඥප්තියට හසු වෙන දෙයක් නෙමෙයිනේ. එතන පින්නතනේ ප්‍රපංච සංකා කතාවක් ආයි කතා කරන්න බෑ. පංච උපාදානස්කන්ධය කියනකොට හොඳට අහමු මේ කාරණාව. පංච උපාදානස්කන්ධය කියනකොට ප්‍රපංච සංකා කතාවක් ආයි යෙදෙන්න බෑ. ඒ වගේම එහෙමයි කියලා ප්‍රපංච සංකා නැති නුවණක් කතාවකුත් එතන නැහැ. එහෙම කියලා පංච ප්‍රපංච සංඛා පංච උපාදාන ස්කන්ධ එක කතාවක් නැහැ කියලා පංච ප්‍රපංච සංඛා නැති නුවණක් කතාවකුත් එතන නැහැ. ඒ කෘත්‍ය තුළ ප්‍රපංච සංඛා කතාවකුත් නැහැ, ප්‍රපංච සංඛා නැති නුවණකුත් එතන නැහැ පින්නතුනි. මේ 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 පින්නතුනි යෙදෙන විදිහේ ප්‍රායෝගික බව, මේ යෙදෙන විදිහේ ප්‍රායෝගික බවටයි පංච උපාදාන ස්කන්ධය කියලා කතා කරන්නේ. මේ විජානන මට්ටමේ ප්‍රායෝගික බවනි පින්නතුනි. මේ ප්‍රායෝගික බව මොකද්ද? විජානන මට්ටමේ ප්‍රායෝගික බව. විජානන මට්ටමේ ප්‍රායෝගික බව විඥානයක කතා කරාට විජානන මට්ටමේ ප්‍රායෝගික බවට ප්‍රපංච සංඛා කතාවක් කතා කරන්න බෑ. හොඳට දරාගන්න මේ කාරණා. ඒ කියන්නේ පින්නතුනි තවත් විග්‍රහ කරොත් පෙනුන ඇසුන දැනුන දැනගත්තා කියන ප්‍රායෝගික බව වූ පෙන්වීමක් විතරයි මේ. ඒ කාරණා එක පෙන්වීමක් විතරයි මේ පංච උපාදානස්කන්ධය කියලා කතා කරන්නේ. ඉතින් මේක තමයි පිරිසිඳ කීමටත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. එතකොට ඒක කොතනකවත් එහෙමයි කියලා ප්‍රපංච සංඛා එක කතාවක් කතා කිරීමත් ප්‍රපංච සංඛා නැති නුවණක කතාවක් අන් මේකක්වත් යෙදෙන්න බෑ. යෙදීමක් නැහැ එහෙම. එතකොට දැන් ඔබට මේ කාරණාව මම කියන්නේ මුලින්ම වෙන කාරණාවක් පෙන්වන්න. අපි දැන් පින්නතුනි අපි හිතමු ඔබ කයට හෝ හිතට දැනෙන වේදනාවක් එක්ක අපි බලමු අපි අද ජීවිතේ හොයන්නේ දෙන කාරණාවක් එක්ක මට මතුවෙන විදිහට මම කතා කරන්නම්. අපි බලමු යම් කෙනෙක් කයට හෝ හිතට දැනෙන වේදනාවක් එක්ක මොකද්ද මේ වේදනාව කියන්නේ කියලා හොයන්නේ දෙනකොට දැන් ඒ වේදනාව තුළ තමන්ට ඒක වේදනාවක් විතරමද? හොඳට හිතන්න. වේදනාව කියන කාරණාව යම් කෙනෙක් හොයන්නේ දෙනකොට දැන් ඒ වේදනාව ඔබට ඒක වේදනාවක් විතරමද? ඔබට ඒ ප්‍රකට බව තුළ වේදනාව වූ හඳුනා ගැනීම නැද්ද? ඒ වේදනාව වූ දැන ගැනීමක් නැද්ද? ඒ වේදනාව වූ විඳීමක් නැද්ද? ඒ වේදනාව වූ ස්වરૂපී බවක් නැද්ද? ඒ වේදනාව වූ සකස් වීමක් යමක් බව නැද්ද? මේ කාරණා ඊදීම නැද්ද? හොඳට හිතන්න. නමුත් ඔබට මේ බවින් ප්‍රායෝගිකයිද? තමන්ට මේ බවින් ප්‍රායෝගිකයිද? මේ කාරණා නැද්ද එතකොට? හැබැයි ඒ බවින් ප්‍රායෝගිකයිද? වේදනාව කියන කාරණා විතරක් එක්ක කතා. නමුත් ඔබ හොයන්නේ වේදනාව. නමුත් මේ කාරණා යෙදීමේ පෙන්වීම නැද්ද? වේදනාව කියන කාරණා හොයන්නේ. ඒකට මේ කාරණාව යෙදීමේ පෙන්වීම නැද්ද? පෙන්වුම් කරන්නේ නැහැ. ඒක හරි. පෙන්වුම් කරන්නේ පෙන්වීම පෙන්වුම් කිරීමේ තා අපි කතා කරා. පෙන්වුම් කරන්නේ නැහැ. ඒක හරි. හැබැයි පෙන්වීම නැද්ද? එතකොට පින්නතුනි ඔබ බුදු පියන්වන්සේ කිව්ව වේදනාව හොයන්නේ කොහොමද කියලා. එතකොට මේ 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 මොකක් හෝ කාරණා ඇසීම දැනීම දැනගැනීම හොයන්නේ කොහොමද කියලා වගේම වෙන කාරණා හොයන්නේ කොහොමද කියලා වගේම තව කෙනෙක්ගෙන් ඇහුවට පින්නතුනි තව කෙනෙකුට විග්‍රහයක් දෙන්න බෑ. නමුත් මේ 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 කාරණාව වෙන්ද කොහොමද හොයන්නේ කියලා ඇහුවට පින්නතුනි කවමදාවත් තව කෙනෙකුට මෙහෙමයි හොයන්නේ කියලා විග්‍රහයක් දෙන්න බෑ. ඉතින් ඒ නිසා ඔබට මං වේදනාව හෙවීමට අනුගත වෙන්න. ඒ වගේම ඒ කාරණාව තුලින් දකින්න වැසෙනවා දැන්වා දැනගන්නවා කියන කාරණා හෙවීමට අනුගත වෙන්න. වේදනාව කියන කාරණාව මුල් කරගෙන ඒ කාරණා හිමීමට අනුගත වෙන්න. අනුගත වීමේදී ඔබ තුල විය යුතු කෘත්‍යයක් අනුගත වෙන්නත් අනුගත වීමේදී තමන් තුල විය යුතු කෘත්‍යයක් විග්‍රහ කරනවා. හොඳට අහමු දරාගමු. මේ කියන කාරණා විතරක් හිතන්නේ ඉන්නේහා කිසිම කාරණාවක් හිතෙන්ට එකතු කරන්න එපා. විග්‍රහය අවසානයේ ඔබට ඉස්මතු වෙන කාරණා ඒක එක්කම අහන්න අවස්ථාව තියෙනවා. ඔබ ඔබට කයට හෝ මනසට ප්‍රකට වෙන වේදනාවක් එක්ක බුදු පියාණන්සේ කිව්ව වේදනාව මොකද්ද කියන කාරණාව හොයන්න යෙදෙනවා නම් තමන්ට කයට හෝ මනසට ප්‍රකට වේදනාවක් එක්ක බුදු පියාණන්සේ කිව්ව වේදනාව මොකද්ද කියන කාරණාව හොයන්න යෙදෙනවා නම් විතක්ෂණයක් මෙහෙවනවා නම් පළමුවෙන්ම විය යුත්තේ මොකක්ද? දැන් මේ සත්‍යවාදී කෙනෙකුට මේ කියන්නේ පළමුවෙන්ම විය යුත්තේ මොකක්ද? ඔබට ඒ වේදනාව කියන කාරණාව තමන්ට මනසට ප්‍රකට ලෝකයේ වූ වේදනාව අනිත්‍ය සම්මර්සණය විය යුතුයි. ඔබ පටන් ගත්තේ කයට හෝ මනසට ප්‍රකට වෙන වේදනාවක් එක්ක නම් බුදුරජාන් වහන්සේ කිව්ව වේදනාව කියන කාරණාව හොයන්නේදනේ. පළමුවෙන්ම විය යුතු කාරණාව මොකද්ද? මනසට ප්‍රකට ලෝකයේ වූ වේදනාව අනිත්‍ය සම්මර්සණය විය යුතුයි. ඒ සම්මර්සණය අනිත්‍ය සම්මර්සණය වේති මනසට ප්‍රකට කාරණා. දැන් ඒ බුදු පියන්නාගේ වේදනාවට කිව්ව ඒ වේදනාව නිර්වචනයේ අර්ථය හොයන්න අනුව කල්පනා කරන්න යෙදෙනවා. දැන් මේක වෙන්ව අවස්ථා සම්බන්ධයක් එක්ක නෙමෙයි. මේ පටන් ගන්න තැන ඉඳන් සිදුවන කෘත්‍ය කතා කරන්නේ. වේදනාව නිර්වචනයේම දැන් ඒ කාරණාව එක්කම අනුව කල්පනා කරන්නේ දෙනවනම් වේදනාව දකින විදිහ එක්ක පින්නතුනි ඒ වේදනාව දකින විදිහ එක්ක ඒ ප්‍රායෝගික අවස්ථාව තුළ පංච උපාදානස්කන්ධේම ප්‍රායෝගික විය යුතුයි. හොඳට අහන්න මේ කාරණාව. ඒ වේදනාව කියන කාරණාවක් නම් හොයන්නේ දෙන්නේ පළමුවෙන්ම ඔබ කයට ප්‍රකට වේදනාවක් එක්ක නම් චින්තනයේ මෙහෙවන්නේ දින මනසට ප්‍රකට වේදනාව එක්ක නම් චින්තනයේ මෙහෙවන්නේ දින පළමුවෙන්ම වේදනාව කියන කාරණාව මනසට ප්‍රකට ලෝකයේ වූ වේදනාව අනිත්‍ය සම්මර්සණය විය යුතුයි. ඒත් එක්ක මේ සත්‍ය හොයන්නේ දෙනකොට ඒ ප්‍රායෝගික අවස්ථාව තුළ පංච උපාදානස්කන්ධේම ප්‍රායෝගික වේ යුතුයි. එකක් අනුවනේ ප්‍රායෝගික වෙන්නේ යන්නේ එක කාරණාවක් අනුව තමයි ප්‍රායෝගික වෙන්නේ. ඒ ප්‍රායෝගික බව තුළ පංච උපාදානස්කන්ධේම ප්‍රායෝගික වේති. දැන් මෙතන පංච උපාදානස්කන්ධේ ප්‍රායෝගික වෙනවා කියන්නේ වේදනාව දකින විදිහේ කියදෙන පංච උපාදානස්කන්ධේ මිස පංච උපාදානස්කන්ධයේ ගැන ඥානයක් නෙමෙයි මේ පින්නතුනි කතා කරන්නේ. පංච උපාදානස්කන්ධය ගැන ditthiye ikmavima තුල පංච උපාදානස්කන්ධ ඥානයක් නෙමෙයි මේ කතා කරන්නේ. යම් කාරණාවක් හොයනකොට ඒ හෙවීම තුළ ඒ කාරණාව දකින විදිහ එක්කේ දෙන ප්‍රායෝගික පංච උපාදානස්කන්ධය ඒ පංච උපාදානස්කන්ධය කියන කාරණාව ප්‍රායෝගික විය යුතුයි. මේක තමා විය යුතු කෘත්‍ය. හොයන්න යෙදුනේ වේදනාව. නමුත් කල්පනාව විතක්ෂණය තුළ හොයන්න යෙදුනේ වේදනාව. නමුත් ඒ කල්පනා කිරීම විතක්ෂණය තුළ ඒ ප්‍රායෝගික බව තුළ ජීවිතයේ වූ පංච උපාදානස්කන්ධේම ප්‍රායෝගික විය යුතුයි. ඔබ වේදනාව හොයන්නේ දෙනකොට වේදනා උපාදානස්කන්ධයේ යෙදීම එක්ක ප්‍රපංච සංඛා වේදනාව හොයන්න යෙදෙනකොට ඔබට ඉතිරි කාරණා හතර ප්‍රායෝගිකයිද? හොඳට හිතන්න. බුදු පියාණන් වහන්සේ පෙන්වපු වේදනාව කියන කාරණාව හොයන්න යෙදෙනකොට ද මේ කියන කාරණාව එක්ක හිතන්න හොයන්න යෙදෙනකොට වේදනාව පංච උපාදානස්කන්ධය වේදනා උපාදානස්කන්ධයේ යෙදීම එක්ක ප්‍රපංච සංඛා වේදනාව හොයන්න යෙදෙනකොට ඔබට ඉතිරි හතර ප්‍රායෝගිකයිද? එතකොට ඉතිරි හතර නැද්ද? වේදනාවක් විතරමද? යෙදීම නැද්ද ඉතිරි හතර? නමුත් ඒ හතර ප්‍රායෝගිකයිද? හොඳට හිතන්න. නමුත් ඒ කාරණා හතර ප්‍රායෝගිකයිද? දැන් මම ගණනින් කතා කරන්නේ ගණනින් කතා කරලා ඔබට ඉස්මතු කරගන්න මොකද්ද මේ ඉතිරි හතර කියන කාරණා. නමුත් ඒ කාරණා හතර ප්‍රායෝගිකයිද? ඔබ මානසිකාරයකින් ඒ හතර ප්‍රමාණ කරලා නම් කරන්න යදුනොත් ආවේදනා උපාදානස්කන්ධය වේදනාව කියන කාරණාව හොයන්නේ දෙනකොට ඒ තුල ස්වરૂපී බවකෝ වේදනාව හඳුනා ගැනීමකෝ වේදනාව දැන ගැනීමකෝ වේදනාව සකස් වීම කියලා මේ විදිහට නම් කරන්නේ දෙනුත් ආ මේ වේදනාව හඳුනා ගැනීම ආමි වේදනා ඒ හඳුනා ගැනීම සංඥා උපාදානස්කන්ධය කියලා ප්‍රමාණ කරලා ප්‍රායෝගික කරන්න යෙදුනොත් ඒ යෙදීම තුළ දැන් අනෙක් හතර ප්‍රායෝගිකයිද? ඒ යෙදීම තුළ අනෙක් කාරණා හතර ප්‍රායෝගික වෙනවද? ඔබ මේ වේදනාව දැන ගැනීම විඤ්ඤාණ උපාදානස්කන්ධය කියලා ප්‍රමාණ කිරීමකින් නම් කරන්න යෙදුනොත් ඒ යෙදීමට යාම තුළ දැන් ඒක හැර අනිත් හතර ප්‍රායෝගිකයිද? ඒක හැර අනිත් හතර ප්‍රායෝගික වෙනවද? දැන් මේ චින්තන මෙහෙම තුල නොවීමක් මේ කතා කරනවා. ඒ අනිත් හතර ප්‍රායෝගිකයිද? එහෙම නැත්නම් ඔබ ආමේ වේදනා ස්වરૂපේ රූප උපාදානස්කන්ධය කියලා නම් කිරීමකින් ප්‍රායෝගික වෙන්න ගියොත් ඒ ප්‍රායෝගික බව ප්‍රායෝගික චින්තනයේ මෙහෙම තුල ප්‍රායෝගික නොවි මේක නම් කිරීමකින් මේ විදිහට ප්‍රායෝගික වෙන්න ගියොත් ඒ විදිහට ආමේ වේදනා ස්වરૂපේ රූප උපාදානස්කන්ධය කියලා නම් කිරීමකින් ප්‍රායෝගික වෙන්න ගියොත් ඒ ආම තුල දැන් ඒ හැර අනිත් හතර ප්‍රායෝගිකයිද? නැහැ. එහෙනම් තමන් පින්නතනි ස්වરૂපේ හෝ වේදනාවෝ හඳුනා ගැනීම හෝ සකස් වීම හෝ දැන ගැනීම ඒ වගේම දකින්න වැසෙනවා දැනෙනවා දැනගන්නවා කියන කාරණා වේවා මේ කොයි කාරණාවක විතක්ෂණයේ යෙදුණත් තමන්ගේ ප්‍රායෝගික බව තුළ ප්‍රායෝගික පංචෝපාදානස්කන්ධේම ප්‍රායෝගික රූප වේදනා සංඥා සංකාර විඥාන පංචෝපාදානස්කන්ධේම ප්‍රායෝගික ආයි කතාක ආයි කියනවා මේ ඥානයක් නෙමේ කතා කරන පංච උපාදානස්කන්ධ ඥානේ නෙමේ. හැබැයි පින්නතුනේ මේ ප්‍රායෝගික බව තුළ පංච උපාදානස්කන්ධය කියලා මේ කතා කරන්නේ අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ හීන හෝ ප්‍රනීත හෝ දුර හෝ ළඟ හෝ ගොරෝසු හෝ සියුම් හෝ යම් රූපයක් සාසවා උපාදානීය කෘත්‍ය මේ කාරණාව එක්ක ප්‍රායෝගික වීමක් කියන කාරණාවක් නෙමේ මේ කතා කරන්නේ. පින්නතනි දිට්ඨියා සුප්පටිත්තා සුදිත්ත වීමේක යෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාරය තුළ විය යුක්තක් මේ කතා කරන්නේ. ඥානපතේ කෘත්‍යයක් නෙමෙයි මේ කතා කරන්නේ. අනික පින්නතනි ඥානපතේටත් මෙන්න මේ කළ විග්‍රහය පංච උපාදානස්කන්ධය කියලා මෙන්න මේ කළ විග්‍රහයක් පින්නතනි මේ විග්‍රහයකින් ප්‍රායෝගික වීමක් නැහැ ඥානපතේ කෘත්‍යයටවත්. මේක පින්නතනි පිටේ ඉඳන් පෙන්වන පෙන්වීමක් පංච උපාදානස්කන්ධය කියන කාරණා. ඒකත් දරා ගන්න හොඳද? එතකොට දැන් මේ ප්‍රායෝගික මේක ප්‍රායෝගික වෙන්න කියලා ඇඳ ගන්න එපා. මේ ප්‍රායෝගික වීම වෙන්න ඕන වේදනාව වෙනකොට ඉතිරි හතර ප්‍රායෝගිකයි. ඔබට පංච උපාදානස්කන්ධයෙන් ප්‍රායෝගිකයි වීම කියනකොට මේ කලප විග්‍රහය අතීත අනාගත වර්තමාන වූ මේ ඉතිරි ආකාරයක රූපයක් සාසවා උපාදානියක් ඒ කෘත්‍යයක් කතා කරන්න යොදා ගන්න එපා. මොකද මම කතා කරන්නේ වේදනාව කියන කාරණාව දකින විදිහත් එක්ක යෙදෙන පංච උපාදානස්කන්ධය මිස වේදනාව කියන කාරණාව දැක ඉක්මවීමෙන් පංච උපාදානස්කන්ධයට දෙන විග්‍රහය ඥානයක් නෙමෙයි මේ කතා කරන්නේ. ඥානයක් නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට ඒක යම් කාරණාවක් වෙනකොට ඒ කාරණාව හිවීම තුළ යෙදීම වූ මේ කාරණා පහ මනසින් නම් කිරීමකින් තොරව පින්නතුනි ප්‍රායෝගික විය යුතුයි. දැන් එතකොට මේ කාරණා හතර පහ කියලා ගණනකින් කියන්නේ කියවිල්ලකට. දැන් එතනදී එහෙම හතරක් පහක් කතාවක් නෙමෙයි. මොකද වේදනාව කියන කාරණාව දකින විදිහ එක ප්‍රායෝගිකව යෙදෙන කාරණා පහක් වෙන මේක එක්ක මේ කතා කරන්නේ කියවිල්ලකින් ලං වෙලයි මේ නොවීම වීම තුල ගණනින් කතා කරන්නේ. ඊළඟ කාරණාව තමයි පිළිපුණි පංච උපාදානස්කන්ධේම ප්‍රායෝගික වෙනවා කියන්නේ පංච උපාදානස්කන්ධේ මේ පහ ප්‍රකටව හරියට ලැබෙනවා කියන එකක් නෙමෙයි මේ මෙතනදී මම කතා කරන්නේ. උපාදානස්කන්ධේනි පින්නතුනේ පංච උපාදානස්කන්ධය පංච උපාදානස්කන්ධේ ප්‍රායෝගික වෙනවා කියන්නේ දකින විදිහට නිර්වචනයකුයි පින්නතුනි. දකින විදිහකට නිර්වචනයකුයි. එහෙම නැතුව පහාරියට ප්‍රකටව ලැබීම වෙනවා නෙවෙයි. පහාරියටම ප්‍රකටව හතරකුත් නෙවෙයි ඔක්කොම එක පහාරියට ප්‍රකටව ලැබීම වෙනවා කියන කාරණාව නෙවෙයි. ඒවගේම නොලැබෙනවත් නෙමේ. එහෙම නැත්තන් ලැබෙන නොලැබෙනව කතාවකුනේ. මේ පින්නතුනි දකින විදිහට දත්තබ්බං කෘත්‍යයට දකින විදිහක දත්තබ්බං කෘත්‍ය මේ කෘත්‍ය වෙන්න විය යුත්ත මේ කතා කරන්නේ. එතකොට මොනම කාරණාවක් එක්කෝ එකක් එක්කෝ ප්‍රායෝගික වෙන්න විතක්ෂණයේ යෙදෙන තැන මොකක් ඕ එක් කාරණාවක් එක්ක විතක්ෂණය කරන්න යෙදුන තැන ඒ කාරණාව තුළ පෙන්වූ කාරණාම විතරක් එකතු කරගෙන ඒ පෙන්වූ පෙන්වීම හොයන්න විතක්ෂණය කරන්න යෙදෙනකොට ඉතිරි හතරත් එක්ක කාරණා පහම කල්පනාවකින් ගිහින් නම් කිරීමකින් තොරව ප්‍රායෝගික විය යුතුයි. ඉතිරි හතර කල්පනාවකින් නම් කිරීමකින් තොරව ප්‍රායෝගික විය යුතුයි. එක එක වෙන්වාරම් ප්‍රායෝගික කරගෙන දෘෂ්ටිගතික වීමක් නිමේ විය යුත්තේ. ඒ කාරණා එක එක වෙන්වාරම් කල්පනාවකින් ප්‍රායෝගික කර ගැනීමක් නිමේ. එහෙම ප්‍රායෝගික කරන්න යාම තුළ වෙන්නේ එකක් ප්‍රායෝගික වෙනවා කියන වෙනකොට ඒ ප්‍රායෝගික වීම නෙමේ, ඒ කරන්නේ හිතීමක් විතර. හැබැයි ඒ හිතීම තුළත් හතරක් තවත් කාරණා හතරක් අතහැරෙනවා කියන එක තමයි වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි ඉදා අන්නේ තීර්ථකෝ මේ කාරණා දකින්න ගිහින් වුණ කෘත්‍යය. ඒතකොට ඒක මානසිකාරයක් හිතිල්ලක් නෙමෙයි මේ කතා කරලා පෙන්වන්නේ. එකක් එක්ක හෝ සත්‍යවාදීව හොයන්න යෙදුන තැන කළ මානසිකාරයට කාරණාවක් එක්ක හෝ සත්‍යවාදීව හොයන්න යෙදුන තැන කළ මානසිකාරයට සම්මර්සණයෙන් දකින විදිහට සම්මර්සණයෙන් දකින විදිහට ප්‍රායෝගික විය යුතුයි. මානසිකාරය නම් වූ පංච උපාදානස්කන්ධේම ධම්මාරම්භණයකින් තොරව ප්‍රායෝගික විය යුතුයි. අපි බලන්න දැන් ඔබ දකිනවා කියන්නේ මොකද්ද වෙනවා? මොකද්ද දකිනවා කියන්නේ? මොකද්ද ඇසෙනවා කියන්නේ? මොකද්ද දැනෙනවා කියන්නේ? මොකද්ද දැනගන්නවා කියන්නේ? මේ කොයි කාරණාවෙක් හේවත් පින්නතුනි මේ හැවීම තුළ මේ කාරණා පහ ඒ හැවීම දකින විදිහ එක්ක හැවීම දකින විදිහ එක්ක ප්‍රායෝගිකයිද කියන චින්තනය ඔබ තුල බලන්න. එතකොට මේ කතා කරන්නේ ලෝකයේ තුල මම රූපය දකිනවා කියන කාරණාවක් එක්ක නෙමෙයි, රූප මට වේදනාව දැනෙනවා කියන කාරණාවක් එක්ක නෙමෙයි මේ කතා කරන්නේ. මේ බුදු කෙනෙක් පෙන්වන දර ඒ පෙන්වන කාරණාවේ හැවීම තුල ඒ පෙන්වන කාරණා හිමීම තුළම මේ කතා කරන්නේ. දැන් මම මුලදී කිව්වා මේ කාරණා කියන්නේ අනුගත වීමටත් අනුගත වීම තුළ කෘත්‍ය විය යුතු විදිහ පෙන්වන්නත් අනුගත වෙන්නේ මෙහෙමයි කියලා කතා කරන්න බෑ. අනුගත වීම කියන අනුගත වීමටත් අනුගත වීම තුළ විය යුතු කෘත්‍ය විදිය පෙන්වන්නත් තමයි. දැන් බලන්න පින්නතුනේ අපිට මොනියම් කාරණාවක් හොයන්න යෙදෙනකොට මේ කාරණා පහම ප්‍රායෝගිකයිද? මොකක්ම කොයි කාරණාව හොයන්න යෙදුණා? ඒ හැවීම තුළ දැන් එතකොට ඒ හැවීම පැත්තක තියලා ඒ පහ ප්‍රායෝගික කරගන්න හදන්න නෙවෙයි මේ කියන්නේ. මොකද දකින්න විදිහ එක්කනේ, දිට්ටි එක්කනේ කතා කරන්න තියෙන ප්‍රායෝගික විදිහේ. දැන් එතකොට ඔබට ප්‍රශ්නයක් නැද්ද? දැන් ප්‍රශ්නයක් නැද්ද? කොහොමද ඒක වෙන්නේ? දැකීම හොයනකොට මේ කාරණා පහ ප්‍රායෝගික වෙනවලු, කොහොමද ඒක වෙන්නේ? විඳීම හොයනකොට මේ කාරණා පහ ප්‍රායෝගික වෙනවලු. ආයි මතක් කරනවා, ද්විතීය ඉක්මවීමෙන් පංච උපාදානස්කන්ධය වූ කාරණාව ඥානපතේ කුත්තිනේ මේ මේ කතා කරන්නේ. එහෙමනම් කොහොමද මේ කාරණා වෙන්නේ? දැන් හොයලම බලන්න එපා දෝක. ඔබ චින්තන මෙහෙ වෙලා බලන්න, ඔබට වේදනාව වෙනකොට ඔබට වේදනාව විතර වේදනාවක් විතරම. එතකොට ඉතුරු ඒවා නැද්ද? දැන් අය නැද්ද? එක් උපාදානස්කන්ධයයිද? දැන් දකින්නවා වෙනකොට ඒ දැකීම තුළ පංච උපාදානස්කන්ධය කෙදීම නැද්ද? හැබැයි දැකීම දකින්නවා කියන කාරණාව හෙවීම තුළ යෙදීම ප්‍රායෝගික. ඒ හෙවි දකින්නවා කියන කාරණාව Taman චින්තනයේ මෙහෙමද? දකින්නවා කියන කාරණාව දකින්න විදිහක් පංච උපාදානස්කන්ධය ප්‍රායෝගික බවක් නැද්ද? ඒ විදිහට ඔබට ඒ කාරණාව වෙනකොට ඔබට ඒ බවින් ප්‍රායෝගිකයිද? මේක නම් කරන්න බෑ. දැන් ආයි ගිහින් නම් කිරීමක් නෙවෙයි ඔබට ඒ බවින් ප්‍රායෝගිකයි. දකින්නවා දිත්ත දකින්නවා කියන කාරණාව දකින්න විදිහට මේ කාරණා පහ ප්‍රායෝගිකයි. වේදනාව කියන කාරණාව දකින්න විදිහට මේ කාරණා පහ ප්‍රායෝගිකයි. මේක හොයලම බලන්න ඕනේ, හොයලම බලන්න ඕනේ. දැන් ධර්මයේ ඇහෙනවනේ, දැන් ධර්මයේ ඇහෙනවා. ධර්මයේ ඇහෙනවා කියන එක පැත්තකින් තියන්නකෝ. දැන් ධර්මයේ ඇහෙනවනේ, ධර්මයේ ඇහෙනවා කියන්නේ කොහොම පැත්තකින් තියලා බලන්නකෝ. දැන් ඇහෙනවා කියන කාරණාව එක මේ කාරණා පහ ප්‍රායෝගිකයිද ඔබට? ඇහෙනවා කියන කාරණා එක මේ කාරණා පහ ප්‍රායෝගිකයිද? කල්පනා කරලා නම් කරන්න බෑ. එහෙම නම් කළොත් දැනගැනීම ඇසුරු කොට අත්තාන දිට්ඨිය උපදී. අත්තාන දිට්ඨිය තියෙනවා හැම වෙලේම. මේ දිට්ඨි කතා කරන්න එපා තියෙනවා කියලා. බුදු පෙන්දු කොහොමවත් දිට්ඨි කතා කරන්න තියෙනවා කියලා. දැන් එතකොට කල්පනා කරලා බලන්න ඔබට මේ කියපු කාරණා ධර්මයේ ඇහෙනවා කියනකොට ඒ ඇහෙනවා කියන කාරණා තුම් පැත්තකින් තියලා මේ ධර්මයේ ඇහෙනවා කියලා අපි ගෝචර කරගත්ත කාරණා පැත්තකින් තියලා ඇහෙනවා කියන එක බලනවා. දැන් ඇහෙනවා කියන කාරණාවක මේ කාරණා පහ ප්‍රායෝගිකයිද? කල්පනා කරලා නම් කරන්න නෙමෙයි. ඒ වගේම දැන් ඔන්න දැකීම විඳීම දැන ගැනීම වෙනවා මිස දැකීම විඳීම දැන ගැනීම තුල පංච උපාදානස්කන්ධය හොයන්න කිව්වේ නැහැ. හොඳට අහන්න, ඔබට මම කිව්ව කාරණා කොයි විදියට කෙනෙකුට හරි වෙනස් විදියකට යයිද දන්නේ නැහැ. දැකීම වේවා විඳීම දැන ගැනීම, එතකොට මේ කාරණා හැවීම තුල පංච උපාදානස්කන්ධය හොයන්න කිව්වේ නැහැ. තේරුණාද මං කිව්වේ ඒකේ කාරණාව? අනිත් පැත්තට අල්ලගන්න එපා. මොකද මානසික අර්ථයක් වූ රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමේ මේ කතා කරන්නේ. නමුත් ඒ මානසික ඔය දැන් කරපු දැන් මේ කතා කරේ මානසික අර්ථයක් වූ රූප වේදනා සංඥා සංකාර විඥාන නෙමේ මේ කතා කරේ කියලා. හැබැයි එයමයි පින්නතුනේ ප්‍රායෝගික විය යුත්තේ. එයම තමයි ප්‍රායෝගික විය යුත්තේ. වින අමුතුයෙන් පිට දෙයක් ඇඳගෙන ප්‍රායෝගිකවීමක් නෙමෙයි. ඔබ අහන්න මේත් එක්ක ඉස්මතු වෙන කාරණා. එතකොට පින්නතුනේ ප්‍රායෝගික විය යුත්තේ ඒ කාරණාව තමයි. දැන් එතකොට ඔන්න වැරදි පැත්තත් පෙන්නවා, වැරද්දට නොයා අනුගත විය යුතු පැත්තත් පෙන්නවා. අනුගත වෙන්නේ කොහොමද කියලා පින්නතුනේ මෙහෙමයි කියලා නම් මට පෙන්වන්න මන් දන්නේ නැහැ. මේ විදියයි අනුගත විය යුත්තේ කියලා. ඒක පින්නතුනේ මොනම විග්‍රහයකවත් මට මෙහෙමයි කියලා කිසිම විග්‍රහයකට මට පෙන්වන්න තරම් පෙන්වන්න බැහැ මට මෙහෙමයි කියන කාරණා. හැබැයි අනුගත විය යුත්තේ කොහොමද කියලා, අනුගත වීමේදී විවිධ කෘත්‍යයක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඒ දෙක දරාගත්ත කෙනෙකුට එහෙනම් වෙන්න ඕනේ මොකද්ද කියන එක චින්තනයක් මේ වෙන්නේ. කොහොමද මේක හරියටම නිවැරදි කරන්නේ කියන කිසිම විග්‍රහයකට මට විග්‍රහ කරන්න පින්නතුනේ මම දන්නේ නැහැ. එහෙම විග්‍රහ හැබැයි කරන්නත් බෑ. කවුරු හරි විග්‍රහ කරනවා නම් කරන්නේ ඒ බුදු කෙනෙක් පෙන්නපු මාර්ගයත් නෙමෙයි. අපිට හරි ඉස්මතු වෙනවා නම් ආ මේක මෙයයි මෙහෙමයි කළ යුත්තේ කියලා. ඒ බුදු පියන් වහන්සේගේ ධර්මය වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ ඔන්න දැන් දැනුම අරන් අනුගත වෙන්න විග්‍රහයක් නෙමෙයි නෙමේ කලේ. දැනුම අරන් අනුගත වෙන්න විග්‍රහයක් නෙමේ කලේ. ඔබේ ප්‍රායෝගික ජීවිතයක අනුගත වීම, ප්‍රායෝගික ජීවිතයක අනුගත වීම කෘත්‍යයේ ගැඹීර බවින් විය යුතු පැත්තට ලං වෙලා කියවිල්ලකින් පෙන්නවා. මේක ඔබ ජීවිතයේ වූ කෘත්‍යයක අනුගත වීමේදී ඒ කෘත්‍ය වීම නම් ඒ කෘත්‍ය වීමේදී අනුගත වුණා කියන කාරණා වෙන්න නම් ගාම්භීර බවින් විය යුතු පැත්තට ලං වෙලා කියවිල්ලකිනුයි මේ පෙන්වන්නේ. එදෙන ඔබ ධර්මයේ හොයන්නේ ධර්මයේ හොයන්නත් නෙමේ වෙනම. දැන් වෙනම ධර්මයේ හොයන්නත් නැහැනේ. වෙනම ධර්මයේ හැවීමකුත් නෙමේ. ඔබ ඔබේ ජීවිතයේ ප්‍රායෝගික බව බුදු පියන්නසු පෙන්වන ස්වરૂපය විඳීම දැන ගැනීම දකින්නවා ඇසෙනවා එක හොයන්න හිතන්න. එක හොයන්න හිතන්න මේ කාරණාත් එක්ක ප්‍රායෝගික වෙනවනේ. මේ කාරණාත් එක්ක හොයන්න හිතන්නේ හේදෙනකොට. නමුත් විය යුතු කෘත්‍ය මේක. විය යුතු කෘත්‍ය මේක පින්නතුනේ. ඔබ බලන්න ඔබ චින්තන මෙහෙමතර මේ කෘත්‍යයක් වෙනවද? වෙන්නේ නැත්නම් ආපහු හැරෙන්න. ආපහු හැරෙන්න. එතන ප්‍රශ්නයක් ඇති කර ප්‍රශ්නාර්ථ බවක් ඇති කරගෙන ඒක කොහොමද කියන එක තවත් හිතිල්ලකට යන්න එපා. ආපහු හැරෙන්න. ආය මුලට එනවා මිසෙ එතනින්ද නිවැරදි කරගෙන යන්න එපා. මොකද මුලම වරද්දගත්තු ඉස්සරහට යන කොච්චර ඉදිරියට ගිය කොච්චර චින්තන මෙහෙමත් වල පින්න මුල වැරදිලා නැ වෙනස්ම පැත්තකට යන්නේ. ඒකට එහෙම නොවෙනවන ආයි මුලට එන්න. නමුත් වීතු කෘත්‍ය මේකයි. එහෙනම් දැන් කොහොමද ඒක වෙන්නේ කියන බවක් ඔබ තුළම ප්‍රශ්නීස් මතුවේ යුතුයි. ඉතින් ඒත් එක්ක හිතන්න ඊයේ දෙන්න ඒ වගේම ඒ තුළ ප්‍රශ්න කතා කරනකොට මේට හා අපිට ගොඩක් කාරණා කතා කරන්න පුළුවන් මේ ඔබ කතා කරන කාරණා එක්ක. මම තව කාරණා කීපයක් මතක් කරලා මගේ විග්‍රහය නතර කරන්නම්. ඉතින් මේ කාරණා ටික දරා ගන්න අර කාරණාත් එක්කම ඒ වගේම තව කාරණා ටිකක් කියලා කිව්වේ පින්නතුනි බුදුපියාණන් වහන්සේ ධර්මයේදී පැවැත්ම කියලා කතා කරන්න පින්නතුනි තියනවා කියන අර්ථයෙන් නෙමෙයි. ඔබට අර කළ විග්‍රහය ඔබ වෙනම දරා ගන්න. මේ මං කරුණු කාරණාවක් දෙකක් මතක් කරන්නේ බුදුපියාණන් වහන්සේ ධර්මයේ පැවැත්ම කියලා කතා කරන්න පින්නතුනි තියනවා කියන අර්ථයෙන් නෙමෙයි. ලෝකයේ තුල පැවැත්ම කියලා කතා කරන්න පින්නතුනි තියනවා කියන අර්ථය නන් නෙවෙයි. ඉපදීම නිරුද්ධ වීම කියන අර්ථය නෙවෙයි පැවැත්ම කතා කරන්නේ. එහෙම නැතුව තියනවා කියන අර්ථයෙන් නෙමෙයි. ඉපදීම නිරුද්ධ වීම කියන අර්ථය නෙවෙයි පින්නතුනි පැවැත්ම කතා කරන්නේ. එහෙම නැතුව තියනවා කියන අර්ථයෙන් නෙවෙයි. ඒ වගේම හොඳට අහන්න මේ ධර්මයක කිසිම කාරණාවක් සුතේ නිරවුල් කරගැනීමේදී තියනවා කියන අර්ථයෙන් විවහාරයක් නිරවුල් කරගන්න එපා. මේ ධර්මයක මොනෑම් පරයයක් සුතේ නිරවුල් කරගැනීමේදී තියනවා කියන අර්ථයෙන් විවහාරයක් නිරවුල් කරගන්න එපා පින්නතුනි. සක්කාය දිට්ඨියවත් අත්තාන දිට්ඨියවත් රාගයවත් දේශයවත් මේ සියලු ධර්මතාවයන් උපදී නූපදී මිස ආ මෙහෙම වුණහම නෑ එහෙම නොවුනොත් තියෙනවා. මෙහෙම වුණහම නෑ මෙහෙම නොවුනොත් තියෙනවා. සක්කාය දිට්ඨිය රාගය දේශය අත්තාන දිට්ඨිය මේ කිසිම මේ කාරණා එක්ක මෙහෙමුණාම මේවා නෑ මෙහෙම වුණොත් තියෙනවා කියන අර්ථයෙන් පින්නතුනේ සුතයක් නිරවුල් කරගන්න එපා කිසිම කාරණාවක් ධර්මයේ එක්ක. උපදීන උපදී මිස පින්නතුනි හැම විග්‍රහයකම බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ පින්නතුනි තියනවායි කියන අර්ථයෙන් නෙවෙයි පැවැත්ම කතා කරන්නේ. ඒ වගේම තව කාරණාවක් කිව්වොත් හේතුඵල ධර්ම කියන්නේ පින්නතුනි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියනකොට කාරණා දෙකක් නෙමෙයි. ඉමස්මින් සති ඉදං හෝති ඉමස්මින් අසති ඉදං නහෝති කියනකොට කාරණා දෙකක් නෙමෙයි. හටගැනීම නැතිවීම ඉපදීම නිරුද්ධ වීම කියන්නේ කාරණා දෙකක් නෙමෙයි කියලයි මේ කියන්නේ. ඉපදීම කියන්නේ හටගැනීම. හට නොගැනීමයි පින්නතුනි නිරුද්ධ වීම කියන්නේ. එහෙම නැතුව හටගත් දේ නැතිවීම නිරුද්ධ වීම කියලා ඔහොම කාරණාවක් පින්නතුනි ධර්මයේ එක ප්‍රායෝගික වෙන තැනනම් හම්බ වෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ පින්නතුනි. ඔබට මම සමහර තැන්වල ධර්මයේ කතා කරනකොට මතක් කරලා තියෙනවා නේද ඔබ බලන්න. මේ පැවැත්ම හරියටම හම්බ වීම ඥානවන්තකමද අඥානවන්තකමද කියලා. මම මෙහෙම යම් තැන්වල අහලා තියෙනවා. මේ කාරණාව පැවැත්ම එක හරියටම හම්බ වීම ඥානවන්තකමද අඥානවන්තකමද කියලා. අඥානවන්තකමනේ කියනවනේ එහෙම නේද? ඇයි ඉතින් පැවැත්ම පවතින විදිය හරියටම හම්බ වීම අඥානවන්තකම කියන්නේ? පැවැත්ම හරියටම හම්බ වීම අඥානවන්තකම කියන්නේ ඇයි? පැවැත්ම කියන කාරණාව පින්නතුනේ මේ ලෝකයේ වූ ඇස කන නාසය දිව කය මන රූප ශබ්ද ගන්ධ පහස අරමුණු එක්කවත් 18 තන හිත ඇසිරීම පුරුෂයා එක්කවත් පින්නතුනි කතා කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. කතා කරන්න පුළුවන් කාරණාවක් නෙවෙයි පින්නතුනි පැවැත්ම කියන එක හරියට හම්බවීම මෙහිමයි කියන කාරණාව දරාගන්නේ කාරණාවක්. ඒ වගේම පින්නතුනි මේ ධර්මයක ප්‍රායෝගික වුණා කියන්නේ ධර්මයක ප්‍රායෝගික වෙනවා කියනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇසුරු නොකිරීමයි පින්නතුනි. අනිත්‍ය දුක්ඛ අනාත්ම ඇසුරු කරනවා නෙමෙයි. ඇසුරු කරන්නේ පින්නතුනි අනිත්‍ය සංඥාව. අනිත්‍ය දුක්ඛනාත්ම ඇසුරු කිරීමක් කියලා එහෙම එකක් නැහැ පින්නතුනි. අනිත්‍ය දුක්ඛනාත්ම ඇසුරු නොකිරීම. ඇසුරු කරන්නේ පින්නතේ අනිත්‍ය සංඥා. සංඥාවන්ත්‍යත් නෙමෙයි ඈ. සංඥාවන්ත්‍යත් නෙමෙයි. හැබැයි ප්‍රායෝගික උන තැන අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් දකිනවා. හැබැයි ඒ දෙකීම ඒ විදිහ ඒක පින්නතුනි දකින විදිහක්. හැබැයි ඒ දකින විදිහ ඒ දකින විදිහ එතනදී එහෙම දැකීම කතාවක් නෙමෙයි පින්නතුනි. ප්‍රායෝගික උන තැන එහෙම පින්නතුනි අනිත්‍ය දිට්ඨිය, දුක්ඛ දිට්ඨිය, අනාත්ම දිට්ඨිය එහෙම දිට්ඨි නැහැ පින්නතුනි. දැන් ඒ විදිහ ඔබ සුතේනි රවුල් කරගන්නවා. ප්‍රායෝගිකත්වයට එදින ප්‍රායෝගිකව එහෙම යෙදීමක් නැහැ. දැන් එහෙම නැති අනිත්‍ය කියලා දිට්ඨියකුත් තියෙනවා, දුක්ඛ කියලා දිට්ඨියකුත් තියෙනවා, අනාත්ම කියලා දිට්ඨියකුත් තියෙනවා. රූපං අත්තතෝ සමනුපස්සති දට්ඨබ්බං වෙන්නේ. රූපං අත්තතෝ සමනුපස්සති අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දට්ඨබ්බං වෙනවා. එහෙම නෙමෙයි පින්නතුනි. ප්‍රායෝගිකත්වයට යෙදෙන තැන රූපං අත්තතෝ සමනුපස්සති දට්ඨබ්බං වෙනවා. මෙච්ච රූපං අත්තතෝ සමනුපස්සති අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් දට්ඨබ්බං වෙනවා නෙවෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ පින්නතුනේ ඇසුරුණු කිරීමට නිර්වචනයක් නිසා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නවා කියන්නේ එහෙම නැත්නම් අනිත්‍ය දිට්ඨිය, දුක්ඛ දිට්ඨිය කියලා, එහෙම අනාත්ම දිට්ඨිය කියලා එහෙම එකක් නැහැ පින්නතුනේ. යෝනිසෝ මනසිකාර ප්‍රතිපදාන ඇතයි කියලා ගැනීම ඉක්මවීම මිස, ඇතයි කියලා ගැනීම ඉක්මවීම මිස පින්නතුනේ නිට්ටය වශයෙන් අල්ලා ගැනීම ඉක්මවීමවත් අනිත්‍ය වශයෙන් අල්ලා නොගැනීමවත් නෙමෙයි. මෙන්න මේ කෘත්‍ය ඉක්මවීමයි පින්නතේ අනිත්‍යයි කියලා කතා කරන්නේ. නිට්ටය වශයෙන් අල්ලා ගැනීම ඉක්මවීමවත් අනිත්‍ය වශයෙන් අල්ලා නොගැනීමවත් නෙමෙයි. ඉතින් මේ ප්‍රායෝගික බව සුදිත්ත බවින් යෝනිසෝ මනසිකාරයක් උත්පාදනය නොවීම නිසා ලෝකයා පින්නතේ මේ ද්වේතාවේ ඉක්මවන්න හදනවා. එහෙම නැත්නම් ද්වේතාවෙන් අයින් වෙන්න හදනවා. එහෙම නැත්නම් ද්වේතාවේ සත්‍ය දකින්න හදනවා. මේක තමයි වෙන්නේ මේ සුතේනි රවුල්කම නැති වුනහම. මූලික බුද්ධ වචනයක ප්‍රායෝගික සුදිත්ත බව යෝනිසෝ මනසිකාරය උත්පාදනය නොවීම නිසා ද්වේතාවේ ඉක්මවන්න හදනවා. එහෙම නැත්නම් ද්වේතාවෙන් අයින් වෙන්න හදනවා. නැත්නම් ද්වේතාවේ සත්‍ය දකින්න හදනවා. සමහරට එතන ද්වේතාවේ සත්‍ය දැක්කම හරි කියලා. ද්වේතාවේ සත්‍ය දැකීම පිළිබඳ ප්‍රතිපදාත්මක කෘත්‍යයක් මිස ද්වේතාවේ සත්‍ය දකින්න යන්න බෑ මේ පුද්ගල භාවය තුළ ඉඳන්. සත්‍ය නොදැක්ක නිසායි පින්නතනේ ද්වේතාවේ. සත්‍ය නොදැක්ක නිසායි ප්‍රායෝගිකත්වය කියන්නේ යෝනිසෝ ප්‍රතිපදාවන පින්නතනේ. සත්‍ය නොදැක්ක නිසායි ද්වේතාවේ. මේ ද්වේතාවේ සත්‍ය දකින්න යන එක සත්‍ය නොදැක්ක නිසායි ද්වේතාවේ. එතකොට ඒකට ද්වේතාවේ සත්‍යය දකින්න හදනවනේ. ද්වේතාවේ කතා සත්‍ය. දැන් පින්නතනේ හරි පුදුමයි නේම. පුදුම නැද්ද? දැන් වෙලා තියෙන දේ සත්‍යයක් හොයන්න හදනවා. සත්‍ය දැන් වෙලා එතන වෙන්නේ මොකද්ද? වෙලා තියෙන දේ සත්‍යම යන්න හදනවා. වෙන දේ හොයන්නේ නැහැ. වෙලා තියෙන දේ සත්‍ය හොයන්න හදනවා. දැන් සුඛියත්ව දැක්මට තියෙන ප්‍රශ්නේම සුඛියත්ව දැක්ම වෙලා. සුඛියත්ව දැක්මට තියෙන ප්‍රශ්නේම සුඛියත්ව දැක්ම වෙලා. චින්තනයේ චින්තන මෙහෙවීම අත්තං උපරික්කති කියලා අදිවචන දාගෙන හිතන්න පටන් ගන්න. එව්ව අදිවචන උනේ කොහොමද කියලා ඒ ප්‍රශ්නේ නෙමෙයි හොයන්නේ. උත්තරය ආපු විදිය හොයන්නේ දෙනවා. ප්‍රශ්නේ නෙමෙයි උත්තරය ආපු විදිය හොයන්නේ දෙනවා. අනේ අනිත් පැත්තෙන් ඉතින් මොකක්ද වෙන්නේ බලන්න. එහෙම චින්තනයේ අනිත් පැත්තෙන් මොකක්ද වෙන්නේ? දිට්ටි පරිභසාන වෙනවා හොගාලා. එච්චරයි වෙන්නේ. හැබැයි කල්පනාවකුත් යනවා. ඉතින් ඒත් කල්පනාවකුත් යනවනේ. ඉතින් ඒ තුළ මොකුත් යෙදීමකුත් නැහැනේ වෙන කාරණාවක්. හැබැයි කල්පනාව තුළ යෙදීම තියෙනවා. එක එක කල්පනාවෙන් කල්පනාව හිත හිත හොයනවා. හැබැයි හිතීමනු හිතෙන්නේ නැහැ. අයි උත්තරේ එක්ක සත්‍යයක් නෙවන්නේ. හිත හිත හොයනවා. හැබැයි හිතීමනු හිතන්නේ නැහැ. හිතීමනු හිතන්නේ නැහැ කියන්නේ ඒක නොවෙන්න වැරද්ද අර මුල් වැරද්ද. හිත හිතා හොයනවා. හැබැයි හිතීමනු හිතෙන්නේ නැහැ. ඒ නිසාම ඒ හිතීම එක හික්මීම පරාමාසයක් වෙලා. දැන් ඒ විදිහ හිතගෙන යනකොට ඒ හික්මීම පරාමාසයක් වෙලා. අරයෙන් ඒ ගැනීම තුළ හොයන්නේ දනකට ඒ පැත්තෙන් ඒ හෙවීම තුළ දිට්ටි පරිබසානා වෙනවා. එහෙන් චුට්ටක් නෙවෙයි ආයි. ඉතින් එහෙම වෙනකොට ඒ කෘත්‍ය වෙනකොට හිත හිතා හොයනවා. ඉතින් ඒ නිසා අර කාරණාම වෙනවා. හැබැයි හිතීමනු හිතන්නේ නැහැ. හිතීමනු හිතන්නේ නැතිකම මේ නිසා මේ ඒක හික්මීම පරාමාසයක් වෙනවා. ඒ හිතීම නිසා හික්මීම පරාමාසයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ කාරණා හොයන්නේ දෙනකොට ධර්මීය නොවී වෙන යන පැති ටිකකුයි මේ කතා කරේ. ඉතින් එහෙමනම් මේ කාරණා දරාගන්න ඔබට හිතන්න කාරණා කීපයක් කියවුණා. පුංචි කාරණා කෙටි කාරණා වුණත් හිතන කෙනෙකුට නම් ගොඩක් හිතන්න තියෙන කාරණා කීපයක් කියවුණා කියලා හිතනවා. ඒ ඉතින් ඒ කිව්ව කාරණා එක්කම පුංචි උපමාවකුත් මතක් වුණා. ඒකත් කියලම නතර කරන්න. පින්නතුනි, ඔබ ඔබේ ඇඳුම පිරිසිදුව දැකලා තියෙන නිසා නේද කහට පැල්ලක් ගෑවුනාම කුණු කියලා දකින්නේ? හිතන්නකො මේ උපමාව. ඔබ ඔබේ ඇඳුම පිරිසිදුව දැකලා තියෙන නිසා නේද කහට පැල්ලම ගෑවුනාම කුණු කියලා දකින්නේ? එතකොට ඔබ ඒ කහට පැල්ලම දකින්නේ පිරිසුදුභාවයට සාපේක්ෂවද නැද්ද? ඒ කහට පැල්ලම දකින්නේ කහට පැල්ලම කියන්නේ පිරිසුදුභාවයට සාපේක්ෂව නැද්ද? හැබැයි ඔබ ඒක හෝදන්න යනකොට කහට පැල්ලමද හෝදන්නේ ඇඳුමද හෝදන්නේ? මම ඔබට විග්‍රහ කළ දහම් පරියායට උපමාවක් මට මතක් වුණ විදිහට මම කතා කරන්නේ. ඔබ හිතන්න ඔබ ඒක හෝදන්න යනකොට කහට පැල්ලමද හෝදන්නේ ඇඳුමද හෝදන්නේ? මොකටද මේ උපමාව කිව්වේ කියන එක හිතන්න. හොඳයි, එහෙමනම් අදට මේ උපමන ඇති. ඉතින් මෙතෙක් කියලා කතා කළ කාරණා එක්ක හෝ විනයම් පෙර කතා කළ කාරණා එක්ක හෝ කරුණු තියෙනවා නම් කතා කරන්න අවස්ථාව තියෙනවා. මුලින්ම මූලිකව මං රවි මහත්තයාට අවස්ථාව සලසනවා ඒ කාරණා එක්ක දේශනාව ඉදිරියට කරගෙන යන්න. එහෙමයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. තෙරුවන් සරණයි රවි මහත්මයා.
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස. පැත්තකින් පෙන්න අභහංසේ සාකච්ඡාව හගෙන ඉද්දි මේවා වෙන් කරන්න බැහැ කියන එකත් ඒ කියන්නේ එකක් ප්‍රායෝගිකව අත්දකිනවා නම් ඒ කියන්නේ ඒ තුළ මේ අනිත් ඒවා තියෙදිලා ඒක ප්‍රකට නොවුනට එහෙමයි. පංච උපාදානස්කන්ධයමයි එක උපාදානස්කන්ධයක් කියලා කතා කරන්න විදිහන්නේ. එහෙමයි. අපි අවස්ථාව දෙමු. සාගරික මහත්මියට ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න.
තෙරුවන් සරණයි සර්. එතුළු හැමෝටම ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම කෙසේ නමස්කාර කරන්නද කියලා මට තේරෙන්නේ මගේ මට හද පිළිපත්ලින් මම ස්වාමීන් වහන්සේට මේ ගෞරවනීය නමස්කාරය මේ අවස්ථාවේ පාදහාභි වන්දනයේ යෙදුවෙ නමස්කාර කරනවා ස්වාමීන් වහන්ස. මට ඇත්තටම ස්වාමීන් වහන්ස අද මට හරිම සතුටුයි. කියන්නේ ස්වාමීන් වහන්ස මට මේ ප්‍රායෝගික ජීවිතය තුළ පහුගිය කාලේ දැනුණ මේ සිදුවීමක්ම ස්වාමීන් වහන්ස අද මටම මේ සාකච්ඡාවේ දේශනා කරා කියලා මට හිතෙනවා ස්වාමීන් වහන්ස. පහුගිය දවසක මම ඉසාම තද බල ලෙස මේ අසනීප තත්යකට පත් වුණා සයනස. මේ කකුලේ වේදනාවක් ඇදලා මට නැගිට ගන්නත් බැරි ස්වභාවයක් ආවා සයනස. ඒ මොහොතේ ඒ දැනිච්ච හැඟීම් විස්තර කරන්න බෑ සයනස. ඒනට සයනස මම එකතන ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේ මේ අද පෙන්වලා දුන්න කාරණා සයනස ධර්ම මානසිකාරයට මම යොමු කරන්න මම ඇත්තටම ලොකු උත්සාහයක් සහ වීරයක් ගත්තා ස්වාමීන් වහන්සේ. මේ සමනසේ ඒ මොහොතේ සමනස මට ඒ අවස්ථාව ප්‍රායෝගික අවස්ථාව සමනස මේ කකුලේ ඒ වේදනාව කියන එක සමනස ඇඳුම් කනවා ඉවසන්න බැරි ඇඳුම් කෑමක් ආවා සමනස. මම ඒ වෙලාවේ අර මම මේක හොය ඒක මොකද්ද කියන එක හොයන්න සවනස මම ඇත්තටම යොමු වුණා. ඒ වෙලාවේ සවනසට අර ඇඳුම් අර මට ඒ වෙලාවේ හිතුණේ මේ ඇඳුම් කනවා කියන එක සවනස හරින මේ කයක් ඇතයි කියලා මම මේ මිස්තර කිරින් මගේ වචන වලින් කොහොම වේද දන්නේ සවනස අර ඇතයි කියලා ගැනීම ගන්න ඇත්තටම සවනස අර ඇඳුම් කෑම තුලනේ කියලා මට ඉතින් ඒ වෙලාවේ මට හිතුණා සවනස ඒ වෙලාවකදී මම එක යොමු කරේ සවනස කයේ වේදනාවකට වැඩිය මේ බුදු පියාණන් වහන්සේ කියන වේදනාව මොකක්ද මේක කියන එක සවනස මම මේක ඇත්තටම සවනස ඒක මම මේ හිතන්ද සොයන්න යොමු වුණා සවනස ඊට පස්සේ එතකොට සවනස මේ ඇත්තටම මේක මම ඉතින් පංච උපාදානස්කන්ධයක් කියලා ඇත්තට මේක වෙන් කර ගන්න ගියේ නෑ සවනස ඒ වේදනාව ඒ කියන්නේ ඒක දැනීමක් විදිහට සනසේ දැනීම කියන එක දැනෙනකොට ඇත්තට දැනෙන්නේ සහ දැනීම දැනුණ දෙයක් තියෙනවා එතකොට ඒකෙන් සවනස එතනෙමුත් මිදිලා මේ දැනීම කියන එක අර සවනස අර කියන සත්‍ය නොදකින්නකොට ද්වේතාවය කියන ගහරි රස්සට එතන කියලා මට මේ දැන් හිතුනේ ද්වේතාවය ගැන කියන්න පුළුවන් මේ සත්‍ය නොදකින්නකරු කියලා සනස එතකොට ඒ වෙලාවේ දැනීම කියන එක විතරක් මම සොයන්න මේ පෙළමිනකට සනස ඇත්තට මට මේ දැන් ඉතින් මම ඒ හිතපු කාරණාව සනස අද විස්තර කරනවා සනස මට හරිම සතුටක් දැනුණා මොකද ඒ විඳීම තුල සනස ඒ දැනීම කියන කාරණාව තුල සෙන්නකට පහම ප්‍රායෝගික වුණාට සනස එක වෙන් කරන්න බෑ ඒක එකක් ඒක දැනීම කියන තර එකක් වේදනාව ඒ කියන්නේ විඳීම ප්‍රකට වුණාට සවනස අනිත් පහම ඇතුළ යෙදලා තියෙනව නේද කියන ඒක මට එදා ඒක දැනුණ සවනස ප්‍රායෝගිකවම සවනස රදට බොහොම මගේ ප්‍රණාමය පළ කරන සවනස මේ අවස්ථාවේදී ඒ පිළිබඳව මට යමක් අද පුදුමාකාර ලෙස දැනන සවනස මට ඒ පිළිබඳව වහන්සේට මගේ ගෞරවනීය ප්‍රණාමය හිමි කරන සවනස ඔබ වහන්සේ පළවෙනිම කිව්වා සන්නස වේදනාව කියන කාරණාව මනසට ඌ කලී මර වේදනාව අනිත්‍ය සම්මාශනය විය යුතුයි කියලා සන්නස මට ඒක චුට්ටක් පහදලා දෙන්න කියලා මම මේ අවස්ථාවේ ඔබ වහන්සේ ගෞරවයෙන් ඉල්ලා සිටිනවා සන්නස තෙරුවන් සරණයි
තෙරුවන් සරණයම මුලින්ම වේදනාව කියන කාරණාව තමන් අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්න විදිහක් වෙන්න ඕනේ මේ තමන්ට දැනෙන කාරණාව එක්ක තමයි ප්‍රායෝගික වෙන්න හදන්නේ. ඉතින් මම ඒත් එක්කමයි ඒ කාරණාවත් විග්‍රහ කරන්න යෙදෙන්නේ. තමන්ට දැනෙන වේදනාවක් එක්ක තමයි වේදනාවක් හොයන්න යන්නේ. හැබැයි එහෙම හොයනවා නම් ඉස්සෙල්ලම තමන්ට දැනෙන කාරණා පිටුමක දැන් රිදෙනවා කියන එකට ඇත්තටම වේදනාවක් කියලා ගන්න. ඉතින් රිදෙනවා කියන එක වේදනාවක් හැටියෙන්නේ නෙමෙයි බුදු පෙන්වන්සෙ පෙන්වන්නේ. ඉතින් එහෙමනේ අද ගැනීමනේ. ඉතින් ඒකයි මම කිව්වේ වේදනාව කියන කාරණාව එතකොට පළමුවෙන්ම වියෙත්තේ මොකද්ද? රිදෙනවා හරි මොකක් හරි කාරණාව නැත්නම් මේ අපි හිතමු දැන් ඉඳගෙන ඔන්න යන එන ගම ඇඟ ගෑවෙනවා. දැන් එහෙම වේදනාවලුත් ගන්න ඕනද? එහෙමත් ගන්න විදිහක් තියෙනවනේ ඒව වේදනාව කියලා. දැන් කොහොම ගත්තත් පින්නදී මනසට වේදනාව කියන කාරණාවක් එක්කනේ ඔය කතා ඔක්කොම තියෙන්නේ. ඒක පළවෙනිම මනසට වේදනාව කියන කාරණාව අනිත්‍ය සම්මර්ෂණය කියන ඒ අනිත්‍ය සම්මර්ෂණය එක යෙදීම මොකද්ද? බුදු කියන සික්කින වේදනාව සෙවීම මේටි. එතකොට ලෝකයේ තුල පැනවීම තුල ප්‍රායෝගික ගෝචර වේදනාව කියන කාරණාව. මානසිකාරයට ගෝචන කාරණාවක් වේදනාව කියන කාරණාව කයට ගෝචර කාරණාවක් හැටියට කතාවක් නැහැ ප්‍රතිපදාව තුල. එතකොට මනසට ගෝචරයි. ඒක මනසට ගෝචර කාරණාව පළමෙන් අනිත්‍ය සම්මර්ෂණය වශයෙන් නිවිති. ඊට පස්සේ කය එක ගැනීමයි, කය ඇතයි කියලා ගැනීම එක වේදනාව ඇටියට කියලා ඒ දෙකීම ප්‍රායෝගික ප්‍රතිපදාවයි. ඒක මුලින්ම වේත්තේ මනසට අනිත්‍ය මනසට වේදනාව කියන කාරණා පටන් ගත්ත කාරණා මොකක්ද? දැන් යන බව යන්නේ දරන මේ යන එක මූලික කරගෙන. හැබැයි පටන් ගැනීම තුලම මනසට ඔය යනවයි කියන ඔය සම්ම ඔය කාරණාව මනසට ප්‍රායෝගිකව අනිත්‍ය සම්මර්ෂණය විය යුතුයි. ඉතින් එතනදී තමයි බුදු පියාණන් කියන කාරණාව හොයන්න යෙදිලා තියෙනවා කියලා කියන්න පුළුවන්.
එතකොට ඒක අනිත්‍ය සම්මතනල ඊට පස්සේ බුදු වෙනස කියන එක පටන් ගන්නව නෙමෙයි. බුදු වෙනස කියන එක පටන් ගත්තා නම් පටන් ගත්තේ අර ප්‍රශ්නේ ආපු නිසා. හැබැයි පටන් ගන්නකොට මේ මනසට වේදනාව කියන එක යන බව කියන කාරණාව අනිත්‍ය සම්මර්ෂණේ විය යුතුමමයි. එහෙම නැත්තම් වෙන්නේ මේකට සාපේක්ෂව අරක බල බල යනව මිස එතකොට වෙන්නේ හිත හිතා යන්න තියෙනවා, හිතන්න දේකුත් තියෙනවා. ඒකෙන් වෙන්නේ මොකක්ද? මෙහෙම කිව්ව. ඒකෙන් වෙන්නේ හිතුවිලිත් එක හිත හිතා යනවා. හැබැයි හිතන එක හිතලා නැහැ. ඉතින් හිතන එකයි හිතීම වෙන්න ඕනේ. ඒ කාරණාවයි ප්‍රායෝගික වෙන්නේ. ඉතින් එතනට අනුගත වෙන්නයි අර කාරණාව විග්‍රහ කරේ. පෙරුවන් සරණයි.